සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තස්ස භගවතු අරහතු සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සතස්ස භගවතු අරහතු
පිපේ මෙනියන් ඇතුළු සදැති ගුණ බර කාරුණික පින්වත්නි හදත් මේ නිසල විවේක ස්ථානයේට මේකක් අදිස්ථානයක් ඇති කරගෙන තමන්ට කල්යාණ මිත්‍රත්වයේ සිටිනින් නිරතුරුවම පිනට කුසලයට දහමට සිත් සතන් යොමු කරන හේතුන්වත් මෑණියන් ඇසුරු කොටගෙන තමන්ගේ ජීවිතයට ලබා ගන්නට පුළුවන් තවත් ආලෝකයක් එකතු කරගන්නට සූදානම් වෙන අවස්ථාවක්. කල්‍යාණ මිත්‍ර ආශ්‍රය කියන එක අපි හැමෝගෙම ජීවිතවලට හරිම උපකාරයක්. කල්‍යාණ මිත්‍ර ආශ්‍රයෙන් තොරව නිවන් දකින්නවා කියන කාරණාව කවදාවත්ම කොහොමටවත්ම සිද්ධ වෙන්නේ නැහැ. නිවන් දකින්න තියෙන ප්‍රධානම සාධකය කල්යාණ මිත්‍රත්වය. අපි කල්යාණ මිත්‍රත්වය නිසා ටික 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 හරි ධර්මත කුසලයට පිනට ගුණයට ජීවිත යොමු වෙන්නේ. එනිසා මේ පින්වතුන්ට දුරු රටක හිටියක් අනාත නොවී අසරණ නොවී ඒ සත්පුරු ශාස්ත්‍රයේ කල්යාණ මිත්‍ර ආශ්‍රය මෙතුන්වත් මෑණිවරු වෙනි අය ඔබ ඇසුරේ ජීවත් වෙන නිසාම අත් නොහැරී ඒ ගුණ පුරා ගන්නට අවස්ථාව උදා වෙලා තියෙනවා. මේ අද දවසේ තවා තමන් වහන්සේගේ විමුක්තිය උදෙසා දාල වෙන දහමක් ගැන අසා දැනගන්නවටත් වඩා ඒ සඳහා පසුව අවස්ථාව අරගෙන පළමුව තමන්ව පෝෂණය කරන ආදරණීය අම්මලා තාත්තලා වගේ තමන් වහන්සේව රැක බලා ගන්න මේ අම්මලා තාත්තලා වෙනුවෙන් සහෝදර සහෝදරියන් වෙනුවෙන් යමක් කියලා දෙන්න ඕන කියන අදහස ඇති කරගෙන අපිට මතක් කළ අපේ රාමදුරුවනේ මාව පෝෂණය කරන මාව රැක බලා ගන්න අය වෙනුවෙන් ඉස්සෙල්ල යමක් කියලා දීලා ඊට පස්සේ මා වෙනුවෙන් අපිට ගැළපෙන යමක් දේශනා කරන්න කියලා. එනිසා ඒ ඉල්ලීම අනුව අපි අද දවසේ අපි ලෞතුරා බුදුරජාණන් වහන්සේ හඳුනාගෙන උන්වහන්සේ පිළිබඳව අවබෝධ කරගෙන බුද්ධ ගුණය අවබෝධ කරගෙන සැබෑ බුදු ගුණ අපේ ජීවිතය තුළ වඩා ගන්න කොහොමද කියලා අපි ටික වෙලාවක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ ටික එක දවසට ඉවර කරගන්න බැරි වේවි. අපි ටික ටික හරි ඒ ටික කතා කරමු. පින්වත්නි, අපි බුදුරජාණන් වහන්සේ කියලා කතා කරන්නේ මහා පුදුම ගුණ ජීවේකට. උන්වහන්සේ පිළිබඳව සිතන මෙනෙහි කරන භාවනාවයි බුද්ධානුස්සතිය කියලා කියන්නේ. අනුස්සති කියලා කියන්නේ නැවත නැවත සිහි කරන බව. බුදු ගුණ නැවත නැවත සිහි කරන භාවනාවයි බුද්ධානුස්සති භාවනාව කියලා කිව්වේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ගුණ වඩන භාවනාව බුදු ගුණ භාවනාව. භාවනා කියන වචනේ අර්ථයක් තමයි වඩනවා කියන එක. බුදු ගුණ වඩනවා. බුදු ගුණ භාවනාව කියනකොට බුදු ගුණ වඩනවා. පින්වතුනි, මේ බුදු ගුණ වඩනවා කියන අදහස ලෝකයේ තුල හරියට විසඳිලා නැහැ වගේ. බුදු ගුණ වඩනවා කියලා කියන්නේ මොකක්ද? බුදු ගුණ වල අපට ආපහු එකතු කරන්න දෙයක් තියෙනවද? බුදුරජාණන් වහන්සේගේ ගුණ වල අපට එකතු කරලා දෙන්න වැඩි කරලා දෙන්න දෙයක් නැහැ. එහෙනම් බුදු ගුණ වැඩෙන්න ඕන කොහේද? කාළඟද? අපි ළඟ වැඩෙන්න ඕන. එහෙනම් අපි බුදු ගුණ වඩන්න ඕන අපි ළඟ බුද්ධ ගුණය වැඩෙන විදිහට. එහෙම භාවනා කරනවා නම් තමයි අපි බුදු ගුණ භාවනා කළා බුදු ගුණ වැඩුවා කියලා කියන්න වෙන්නේ. ඒ නිසා අපි බුදු ගුණ වඩන ක්‍රම කීපයක් ලෝකේ පාවිතා වෙනවා. අපි බොහෝමත්ම ඈත පිටිසර ගම්මානයකට ගියත් ඒ අහිංසක කම්මල තාත්තලා අපිත් එක්ක කතා කළාම කියනවනේ අපේ හාමුදුරුවනේ අපි බුදු ගුණ භාවනා කරනවා. කොහොමද අපි බුදු ගුණ භාවනාව කරන්නේ? බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි කියලා අපි හිතනවා නිතරම. ඉතින් ඇත්තටම හොඳයි. ඒකත් බුදු ගුණ විශේෂ මොහොතකට හෝ හිත තැබීම මහා පින්කමක් මහා කුසලයක්. බුදුරජාණන් වහන්සේව සිහි කරගත්ත පමණකින් උන්වහන්සේට වරක් වැඳ නමස්කාර කළ පමණකින් ලබාගත් ආනිසංස ඵල විපාක පිළිබඳව අපි අහලා තියෙනවනේ. අර එක්තරා ගමක බොහෝම ළඟ ආසන්න ගෙවල් දෙකක එක ගෙදරක් බෞද්ධ උපාසක පිරිසක් හිටියා. අනිත් ගෙදර මිසුතුතු ගෙදරක්. ඒ ගෙවල් දෙකේ දරුවෝ එකට එකතු වෙලා සෙල්ලම් කරනවා. ඉතින් මේ බෞද්ධ නිවසේ දරුවා සෙල්ලම් කරන වෙලාවේ අනතුරක් වෙන්න ගියොත් වැටෙන්න ලිස්සන්න ගියොත් ඒ හැම වෙලාවෙම කියන වචනයක් තුනම නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා කියලා කියනවා. ඉතින් මේ වචනය අනිත් දරුවටත් නිතර නිතර ඇහිලා පුරුදු වෙලා තිබුණා. ඉතින් එක දවසක් මේ නිසදුටු ගෙදර දරුවාව යක්ෂයෙකුට රාක්ෂයෙකුට ගොදුරු වෙන්න ගියා. මේ වෙලාවේ මේ අහිංසක දරුවාට මතක් වුණා තමන්ගේ යාළුවා නිතර කියන විතරක්කටපත් වෙන්න යන වෙලාවේ නිතරම කියන වචනේ මතක් වුණා. නමෝ බුද්ධාය කියන වචනේ කිව්වා. අර්ථයක් අරුතක් මුකුත් දන්නේ නැහැ. නමුත් අර තමන් ග්‍රහණයටපත් වෙන්නට ගිය අනතුරෙන් මිදිලා ඒ දරුවට ආරක්ෂාව රැකවරණේ ලැබුණා. නොදැන වුණත් නමෝ බුද්ධාය කියලා කියපු වචනේ පවා බුදු ආනිසංස ලැබුණායි කියලා අපේ ධර්ම සාහිත්‍ය බණ පොතෙහි එන සිදුවීමක් නේ. ධම්මපදට්ට කතා වෙන සිදුවීමක්. ඉතින් මේ බඳු ආනුභාව බලයක් තියෙනවා බුදු ගුණේ තරමකින් හරි සිහි කරනවා නම්. ඉතින් අපි ඊට එහාට ගියහම සමහර කෙනෙක් අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති භගවා බුද්ධෝ සත්තා දේව මනුස්සානං අනුත්තරෝ පුරිස ධම්මසාරති ලෝකවිදු සුගතෝ විජ්ජාචරණ සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහං. මේ විදිහෙන් අග සිට මුලට මුල සිට අගට නැවත නැවත වචනයෙන් කියමින් සිතින් සිතමින් වචසා මනසා වචනයෙන් කියනවා එහෙන්න කියනවා ඊළඟට ඒක හිතෙන් හිතෙන් මෙනෙහි කරනවා. මෙහෙම කරමින් කරන බුදුගුණ භාවනාවකුත් තියෙනවා. මෙහෙම බුදුගුණ වඩන කොටත් ඒ බුදුගුණේ අපේ ජීවිත තුළට එකතු නොවුණට ඒ බුද්ධ ගුණ විශේෂයි අපේ හිත තබන මොහොතේ හිතේ කෙලෙස් නෑ, සිලුටු ගති නෑ, පවිත්‍ර සන්තාන ඇති වෙලා තියෙන නිසා, ලෝභ දේශ මොහ ආදී අකුසල ගති යටපත් වෙලා තියෙන නිසා ඒ හිත කුසල් හිතක්. සැප විපාක වින දෙන යහපත පිණිස පවතින කුසල් හිතක් මේක. බුදු ගුණ විශේෂෙහි හිත අරමුණු කළ නිසා. ඊළඟට සමහර කෙනෙක් අරහං 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 ආදී මේකම ගුණයක් අරගෙන නැවත නැවත ඒව සිහි කරන බවකුත් තියෙනවා. මේවත් හොඳයි නරක නෑ. ඊළඟට තවත් සමහර කෙනෙක් මාගේ බුදුරජාණන් වහන්සේ අරහං නම් වෙනසේක මාගේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ නම් වෙනසේක මාගේ බුදුරජාණන් වහන්සේ විජ්ජාචරණ නම් වෙනසේක මාගේ බුදුරජාණන් වහන්සේ සුගත නම් වෙනසේක මාගේ බුදුරජාණන් වහන්සේ ලෝක විදුනම් මනසේක මාගේ බුදුරජාණන් වහන්සේ අනුත්තර පුරිස ධම්මසාරතීනම් වනසේක මාගේ බුදුරජාණන් වහන්සේ සියලු දෙවි මිනිසුනට ශාස්ත්‍රු වනසේක මාගේ බුදුරජාණන් වහන්සේ බුද්ධ නම් වනසේක මාගේ බුදුරජාණන් වහන්සේ භගවා නම් වනසේක මේ විදිහින් මුල සිතාගට අග සිත මුලට නැවත නැවත මෙනෙහි කරන බලන භාවනා ක්‍රමයකුත් ලෝකෙ හුඟක් අය භාවිතා කරනවා. බොහෝම හිතට ශාන්තිය සැපේ දෙන යෝනිසෝ මනසිකාරයක් ඒක නුවණින් මෙනෙහි කර බැලීම කෙලෙස් යටපත් කරන වැඩ පිළිවෙලක්. ඊළඟට තවත් සමහර කෙනෙක් මේකත් එහාට ගිහිල්ලා මේ බුදුගුණ එකිනෙක විස්තර වශයෙන් අරගෙන මෙනෙහි කරනවා. මාගේ බුදුරජාණන් වහන්සේ රහසින්වත් පවුන කළ හේින්ද කෙලෙසුන් කෙරෙන් දුරු හේින්ද සංසාර චක්‍රයේ අරසිඳලු හේින්ද සියලු ලෝකසියන්ගේ ආමිස ප්‍රතිපත්ති පූජා සියල්ලටම සුදුසු වන හේින්ද අරහං නම් වනසේත් මාගේ බුදුරජාණන් වහන්සේ දැනගත යුතු සියලු ධර්මයන් දැන වදාළ හේින්ද අවබෝධ කටයුතු සියලු ධර්මයන් අවබෝධ කළගින්ද වැඩිය යුතු සියලු ධර්මයන් වැඩුහි කල යුතු සියලු ධර්මයන් කලහින්ද සම්මා සම්බුද්ධ නම් වනසේ මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ ත්‍රිවිද්‍යා අෂ්ට විද්‍යා පසලොස් තරණ ධර්මයන්ගෙන් යුක්ත වන හිරා චරණ නම් වනසේ මාගේ ස්වාමී සුරජානන් වහන්සේ ශාන්ත වූ සුන්දර වූ නිවන් පුරට වැඩම කළ හේින්ද ශාන්ත වූ සුන්දර වූ නිවන් පුරට මග පෑදූ හේින්ද කාය විලාසයෙන් හා වාග් විලාසී වන හේින්ද උගත නම් වනසේක ස්වාමී බුදුරජාණන් වහන්සේ සත්ව සංඛාර නවකාස යන කත්‍රයම අතට ගත් අතැඹුලක් සේ ලෝක විදුනම් වනසේකාමී බුදුරජාණන් වහන්සේ අති භයංකර වූ බිහිසුන් සෞන්ද්‍ර වූ චන්ද වූ යක්ෂ සේනාධිපතින්ද ලාකිරීවැනියු හස්තිරාජයින්ද හිමාලවැනියු දරුණුමිනිමරුවන් සච්චකවැනියු වානාදික පන්දිතයින්ද හඤ්ඤකොණ්ඩං නම් වහන්සේ පතං අසංඛ්‍ය ගණං සත්මය ධම්මනය කළහින්ද නාගේ ස්වාමී පුරජානන් වහන්සේ සියලු දෙවිනි නිවැරදි ඌරිජු ඉවන් මග සුගති මග වාවදාලහින්ද ආස්තුනම් වන සිරජානන් වහන්සේ සංඛාර විකාර ලක්ඛන යන පඤ්ඤප්ති යන පංච ඤේය මණ්ඩලයම ඒස රහිතව අවබෝධ කළ හින්දුවරිය ධර්මයන් බොහෝ සත්වයාට අවබෝධ කළ හින් මාගේ ස්වාමී බුදුරජාණන් ඥාන මහන්ත දරුකිල්දි මහන්ත ශ්‍රියස මහන්ත ආශ්චර්ය මහන්තාදියෙන් පාදිරතිසින් මේදීන් නැවත 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 නැවතේ බුදුගුණ නමය නවාරාදී බුදුගුණ සමුදායන් ඒ විස්තර වශයෙන් නැවත නැවත වනේ කුට බලනවා. මේකත් හුද මනසිකාරයක්. කෙලෙස් ගිනි මොහොතකට හරි නිවිලා හිතේ සංසිඳීම සැනසිල්ල ලැබෙන සංසාරේ බොහෝ කාලයක් යහපත පිණිස පවතින හොඳින් හිත බුදුරජාණන් වහන්සේගේ ගුණ අරමුණු වෙනකොට හිත සංසිඳ හිත පිළිමයක් වගේ වෙනවා. හදමැදුර දුදුමැදුරක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනක් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධාතු කරඬුව ගලින් ගඩොලෙන් කළ යම් තැනක තැන්පත් කළාම එතන චෛත්‍යයක්. ඒ බුදුහාමුදුරු වැඩ ඉන්න චෛත්‍යයට දිව්‍ය බ්‍රහ්මියෝ පවා වැඳ නමස්කාර කරනවා. ඇයි එතන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න නිසා. ඉතින් මේ මිනිස් කයේ කිසි වටිනාකමක් නැහැ. දුගඳ ගහන පිළිකුල් කයක් මිනිස් කය. අනෙක් අනෙක් සතුන් දිහා බැලුවොත් වටිනා යමක් තියෙනවා. ඇතාගත්තු උගේ දළ ටික වටිනවා. උගේ හැම වටිනවා. උගේ වල්ගේ වටිනවා. දිහක්ක වටිනවා. ඇටකටු ටික වටිනවා. කොටියෙක් ගත්ත තුගේ දත් ටික වටිනවා. හැම වටිනවා. නිය පොතු ටික වටිනවා. ගෝණෙක් මුවෙක් ගත්ත තුගේ දළ ටික වටිනවා. උගේ අන්තත්ව වටිනවා. හැම වටිනවා. මනුෂ්‍යයා කියන සතාවේ වටිනා කියන අවයවයක් කොටසක් කොහේවත් අපිට ගන්න හම්බ වෙන්නේ නැහැ. මේ මිනිස් කය මහ පිළිකුල් කයක්. මේ පිළිකුල් මිනිස් කය පවා දෙවියන් වඳින, බ්‍රහ්මයන් වඳින, කවුරුත් ලෝකේ ගරු කරන පූජනීය වස්තුවක් බවට පත් කර ගන්න පුළුවන්. හද ගැබේ නිතරම බුදුහාමුදුරුව වැඩ ඉන්නවනම් එක විහාරයක් වෙනවා. එක සෑයක් ප්‍රවිත්තියක් වෙනවා. ඉතින් ඔබට මට පුළුවන් නම් නිතරම බුදුහාමුදුරුව හදගලේ පහල කරගෙන ඉන්න. හැම මොහොතම බුදු ගුණ හිත හිතා ඉන්න. බුදු ගුණ මෙනෙහි කර කර ඉන්න. මේ වැඩි හිටියත්තන්ට හොඳ ශ්‍රද්ධාව වැඩෙන. කුසල් සිත් මතු වෙන. අකුසල ගති පහ වෙලා දුර වෙලා යන හොඳ භාවනාවක්. බුදු ගුණ නැවත නැවත සිහි කරන එක බුද්ධානුස්සතිය. හිත පිළිමයක් වගේ වෙනවා. කවුරුත් ගරු කරන තැනක් බවට පත් වෙනවා බුදු ගුණ සිහි කරනකොට. මහා පුදුමාසිරිමත් බලයක් තියෙනවා. බුදු ගුණ හිතන හිතන්න ඒ හිත සම්සිඳෙනවා. හිත නිවෙනවා. අකුසල ගති පහ වෙලා යනවා. ඒ හිතේ හොඳ යහපත් සිතුවිලි උපදිනවා. ඒ යහපත් සිතුවිලි ලෝකෙට කියන්න හොඳ වචනත් උපදිනවා. මේ බුදු ගුණ බලය නිසා. උන යහපත් මිහිරි වචන වාග්මාලාවක් උපදිනවා බුදු ගුණ බලය නිසා. එසා මේ බුදු ගුණ හිතන එක බුදු ගුණ මේ ආකාරයෙන් සීකරන තමන්ට කැමති තමන්ට හුරු තමන්ට පුරුදු තමන්ට ලේසි පහසු තැනකින් මේ ක්‍රමවලින් යමක් එකතු කරගන්න පුළුවන් ජීවිතේට. තවත් බොහොම වටින ක්‍රමයක් තියෙනවා බුදු ගුණ වඩන. හොඳ ලස්සන බුද්ධ රූපයක් බුද්ධ ප්‍රතිමාවක් හොයා ගන්නවා. තමන්ට කැමති පහසු ඉරියව්වකින් වාඩි වුණාම බෙල්ල නමන්නෙත් නැතුව උස්සන්නෙත් නැතුව හරියට ඍජුව කය තියාගත්තාම එහෙට හොඳට පේන මායිමේ අඩි 5ක් පමණ ඈතින් බුද්ධ ප්‍රතිමා වහන්සේ එහෙම නැත්නම් බුද්ධ රූපය තියාගන්නවා. අපි කසිනියක් වඩන පිළිවෙල මේ. ඒ බුද්ධ ප්‍රතිමාව එහෙම තියාගෙන බුද්ධ රූපය හරි ප්‍රතිමාව හරි තියාගෙන ඉදිරියේ තියාගෙන දැන් ඒ තියෙන තැන සැලපිලිමත් වෙන්න ඕන. දැන් බුද්ධ ප්‍රතිමාවට පිටුපසින් බොහෝ හාත්පස මේ දර්ශන පේනවා නම් අපි මේ කරන්න හදන දේ සාර්ථක නෑ. බුද්ධ ප්‍රතිමාවට පිටුපසින් කිසිම විශේෂ දෙයක් පේන්න බෑ. අපි හිතමු අපි දික්තියක් අයින් තිබ්බොත් අපිට ඈත තියෙන දෙයක් කිසි දෙයක් පේන්නේ නෑ. දික්තිය විතරයි පේන්නේ පසුබිමේ. ඒ බඳු තැනක තියාගෙන හාත්පස නොපෙනෙන විවිධ දර්ශන නැති තැනක තියාගෙන හොඳට හැරලා බුද්ධ ප්‍රතිමා වහන්සේගේ මුහුණ නලලත දිහා බලා ගන්නවා. බුදු මුහුණ දෙනෙත් දිහා බලා ගන්න. ඒ කැමති තැනක දෙක තැනකට හිත යොමු කර ගන්නවා. නලලතට බොහොම හොඳයි. එහෙම තැනකට ඇස එහෙම්මම යොමු කරගෙන බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි ආදී වශයෙන් නව අර ප්‍රතිමාවෙන් එහෙ ඉවතට යන්න නොදී මෙහෙම හොඳට විනාඩි කීපයක් පැයක් භාගයක් වෙන්න පුළුවන්. යම් කාලයක් මේක හුරු කරනකොට ඔන්න ඉබේම තමන්ට ශක්තියක් උපදිනවා. ඇස් දෙක පියාගත්තත් මේ බුද්ධ රූපී පේනවා. ඔන්න ඔබට පුළුවන් නම් තප්පර 5ක් ඒ හිතේ බුද්ධ රූපේ මවාගෙන ඉන්න. ඔබේ හිත ඒ විනාඩි තප්පර 5 තුල හිත සමාධි වෙලා, හිත එකඟ වෙලා. හිත විසිරිලා නැහැ. ඔන්න විසිරෙන හැටි බලාගත්ත හැටි ළඟට ඒ මෙවිච්ච රූපේ බඳ වෙලා යනවා. දිහ වෙලා යනවා. නැති වෙලා යනවා. ආපහු හැරලා අර ප්‍රතිමාව හොඳට දිහා බලාගන්න. ආපහු බුදු ගුණ සීකර කරේ බුදු මුණ දිහා බලාගෙන ඔන්න බලාගෙන ඉඳලා ආපහු ඇස් දෙක පියාගන්නවා. ඔන්න දැන් ටික වෙලාවක් වැඩි වෙලාවක් අපිට රූපේ මැකෙන්න තුතියාගන්න. ඒ හිතේ ඇඳෙන රූපේ දිහා බලාගෙන බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි. දැන් ඔබට පුළුවන් නම් විනාඩියක් ඒ බුද්ධ රූපේ හිතේ තියාගන්න. ලොකු භාවනාවක් දියුණුවක්. හිතේ ලොකු දියුණුවක් එතකොට. හරිම ශාන්තියක් හරි සංසිඳීමක් දැනෙවි. ඒ හිතට බුදුහාමුදුරුවෝ මෙවිලා පේනකොට. ඔහොමම විනාඩි 5ක් 10ක් තියාගන්න වැඩි දියුණු කරගත්තොත් මැකෙන්නේ නැතුව ඒක වෙන අසිරිමත් බලය එතනින් එහාටයි වෙන්නේ. මේ අපි බලාගෙන ඉන්න බුද්ධ රූපය මැකිලා මේට වඩා සජීවී බොහොම ජීවමාන බුදුරුවක් ආලෝකමත් බුදුරුවක් ඔබට මෙවිලා දැర్శණය වේවි. කවදාවත්ම නොදැක්ක කවදාවත්ම හමු නොවුණු ලස්සන බුදුහාමුදුරුවෝ ඔබට දකින්න පුළුවන් වෙනවා. ඒ කාලේ වැඩි වෙන්න වැඩි වෙන්න කෂිනේකදිත් වෙන්නේ ඒක. ගත්ත කෂින නිමිත්ත උගහා නිමිත්ත පටිභාග නිමිත්තක් බවට පත් වෙනවා. පටිභාග නිමිත්ත මහා ලෝකමත්. ඒ වගේ මේ බුද්ධ රූපයත් ඒ වගේ අසිරිමත් දර්ශනයකින් මෙවිලා පේන්න ගන්නවා. ඒ වෙලාවට මහා පුදුම ශ්‍රද්ධාවක් ජීවමානෝ බුදුහාමුදුරුවෝ දැක්කා වගේ ජීවිතේ කවදාවත් ලබන්න බැරි සෝයක් සතුටක් ඒ තුළ උපදවා ගන්නට පුළුවන්කම ලැබේවි. ඉතින් ඒකත් හොඳ භාවනා ක්‍රමයක්. ඉතින් ඒ සියල්ලටම වඩා බුදු ගුණය අපි තුළට එකතු වෙන ක්‍රමය මේ බුදු ගුණ ටික වෙන වෙනම අත්හදා බලන එක, විමසා බලන එක, ඒක ටිකක් ලොකු නුවණක් ඇතුව දැනුමක් ඇතුව කරන්න ඕන කාරණාව. ලොකු දැනුමක් කියලා කිව්වේ බුදු සිරිත ගැන දැනුමක් තියෙන්න ඕන. බුදුහාමුදුරුවන්ගේ චරිතය ගැන, බුද්ධත්වයේ ඉඳලා පරිනිර්වාණය දක්වා උන්වහන්සේගේ චරිතය පිළිබඳව කිසියම් මතකයක්, බුද්ධ චරිතය කියවලා කිසියම් දැනුමක් ඇති කරගෙන තිබුණොත් හරි වටිනවා ඒ අර්ථවත් භාවනාවට. ඒ භාවනාව අපි කරන්නේ බුදු ගුණ ටික වෙන වෙනම විස්තර කරලා බලනවා. දැන් බුදුරජාණන් වහන්සේව හඳුන්වන ගුණ කඳු නමයක්, ගුණ නමයක් නෙවෙයි ගුණස්කන්ධ නමයක්. අරහං සම්මා සම්බුද්ධ ආදී ගුණස්කන්ධ නමේ. අපි මේවා විස්තර කරලා බලනවා. අපි එකක් දෙකක් ටිකක් විස්තර කරලා බැලුවොත් අපට පුළුවන් වේවි හුඟක් දේ බුදුහාමුදුරුවෝ ගැන තේරුම් අරගෙන අපේ ජීවිතයට එකතු කරගන්න. අපි එදත් ටිකක් ඒ ගැන කතා කළා. ද ඊට වඩා ටිකක් වැඩි විස්තර ඇතුව ටික වෙලාවක් අපි කතා කරමු. පස්සේ දවසකට ඉතුරු ටික නතර කරනවා. බුදුරජාණන් වහන්සේව හඳුන්වනවා අරහන් කියන ගුණනාමය. ඇයි බුදුරජාණන් වහන්සේට අරහන් කියලා කිව්වේ? සුදුස්සා නිසා. මොනවටද සුදුසු? සියලු දෙනාගේම පුද පූජා ලබන්න සුදුසුයි. ඒ සුදුසු බව ලැබුවේ කොහොමද? කවුරුවත් දුන්න තනතුරක්ද? නෑ. ඒ තනතුර ලැබුවේ සසර ගමන නතර කළ නිසා. සංසාර වටේ උන්වහන්සේ නතර කළේ කොහොමද? කෙලෙසුන් කෙරෙහි සියලු පාපයන්ගෙන් මිදුණු නිසා. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ අරහං ගුණය කියන එක සැබෑ අවබෝධයක් ලබන්න නම් අපි සංසාරයේ කියන්නේ මොකක්ද? ඒක නතර කරන්නේ කොහොමද? ඒක නතර කරන්න කෙලෙස් නැති කරන්නේ, අකුසල් නැති කරන්නේ කොහොමද කියලා හොයා බලන්න වෙනවා. ඊළඟට උන්වහන්සේගේ හිතේ කෙලෙසුන් කෙලෙස් ගති පහළ වුණේ නැද්ද? උන්වහන්සේගේ ජීවිතය තුළ අකුසල් පව් වුණේ නැද්ද? හොයලා බලන්න වෙනවා. සැබවින්ම එහෙම හොයලා බැලුවොත් තමයි අපිට බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන් හිත කෙලෙසිලා නැහැනේ උන්වහන්සේගේ. ඒකාන්තයෙන් මගේ බුදුරජාණන් වහන්සේ පාපයට නැඹුරු වෙලා නැහැනේ. ඒ කයින් වචනයෙන් වරදක් සිදු වෙලා නැහැ. එනම් උන්වහන්සේ ඒකාන්තයෙන් රහසින්වත් පව් නොකළේක. සියලු කෙලෙසුන් කෙරෙන් මිදුණුසේක. එනම් උන්වහන්සේ ඒකාන්තයෙන් සියලු දෙනාගේ පුද පූජා ලබන්න සුදුසුමනි අවබෝධය අපට පළමු කොට ලබන්න පුළුවන් වෙනවා. දැන් අපි කොහොමද ඒ අවබෝධය ලැබෙන විදිහට, අපේ ජීවිත තුළට බුදු ගුණය එකතු වෙන විදිහට ඒ වැඩ පිළිවෙල, ඒ භාවනාව කරන්නේ? මොනවද කෙලෙස් කියන්නේ? කෙලෙස් කියන්නේ මොනවද? හිත කිලුටු කරන ධර්මවලට කියනවා කෙලෙස් කියලා. හිත කිලුටු කරන ධර්මවලට කෙලෙස් කියලා කියනවා. වෛරය කියන්නේ හිත කිලුටු කරන ධර්මයක්. ක්‍රෝධය, තරහව, ඊර්ෂ්‍යාව, පළිගැනීම, ලෝභය, රාගය, දේශය, මෝහය මෙහිත කිලුටු කරන පාපී ධර්ම, ක්ලේශ ධර්ම. මෙන්න මේ ක්ලේශ ධර්ම බුදු හිතේ පහළ වුණේ නෑ. ගණන් වශයෙන් 1500ක් පමණ කෙලෙස් ඇත කියලා කියවෙනවා. කෙලෙස් 1500 කියලා පොතක් තියෙනවා රේරුකාණී චන්දවිමල හාමුදුරුව ලියලා. ටිකක් හිතලා බලන්න, කියවලා බලන්න වටිනවා. අපේ හිතේ පහළ වෙන කෙලෙස් ඇති කොච්චර තියෙනවද කියලා. අපි හඳුනාගත්තේ නැති හේත් අපේ හිත කෙලෙසෙන ගති කොච්චරද කියලා හිතා ගන්න පුළුවන්. ඉතින් දැන් එන්නේ මේ කිසිම අකුසල ගතියක්, මේ කෙලෙස් ගතියක් බුදු විතේ පහළ වුණාද කියලා අපි හොයලා බලන වැඩපිළිවෙල තමයි මේ අනිත් බුදු ගුණ භාවනාව. ඒක ටිකක් අරතරම්ම ලේසි නෑ, ටිකක් අමාරුවෙන් කරන්න වෙන්නේ. ඉතින් දැන් අපි ඒක කොහොමද පටන් ගන්නෙ? හිත කෙලෙසෙන තැන් වලින්, කිලුටු වෙන තැන් වලින් උන්වහන්සේගේ හිත දිහා බලන්නට ඕන, බුදු සිරිත දිහා බලන්නට ඕන. උන්වහන්සේගේ හිතේ කිලුටු වීමක්. දැන් අපි මොහොතකට හිතලා බලමු බුදු සිරිතේ ආරම්භය. බුද්ධත්වය ලැබපු මොහොත උන්වහන්සේ ලෞතුරා බුද්ධත්වයට පත් වෙලා තමන් වහන්සේට සෙවණ දුන්න පිහිට දුණු බෝධියට කළගුණ සැලසීමක් කළා. ඒ අජීවී වස්තුවට පවා උන්වහන්සේ ගෞරව කළා. දැන් බලන්න ඕන ලෝකේ අපි නම් උත්තරීතර පදවියකට පත් වුණොත් උසස් ස්ථානාන්තරයකට පත් වුණොත් අපට පිහිට වෙච්ච බඳු දෙයකට තබා අම්මා තාත්තා පවා අමතක කරලා දාන ලෝකයක අපි ජීවත් වෙන්නේ. ඒ බඳු මානෙන් උඩකුකමෙන් මත් වෙන කෙලෙසන ලෝකයක සම්මා සම්බුද්ධත්වයේ වැනි ඒ උතුම් පදවියට පත් වෙලා උන්වහන්සේ තමන්ට සෙවණ දුන්නු දැසට පවා ගෞරව දැක්වුවා. ඊළඟට උන්වහන්සේ පස්වෙනි සතියේදී ධර්මයේ ගුරුතන්හි තබා ගත්තා. උසස් තනතුරකට පත් වෙච්ච කෙනා බලන්නේ අනිත් අය ඔක්කොම පහලින් තියාගෙන, තමන් ඉහලින් තියාගෙන. ඒත් මගේ බුදුරජාණන් වහන්සේ එහෙම කෙලෙසුණු බවක් නෑ. අනිත් අයගේ හිත කිලුටු වෙන තැන උන්වහන්සේගේ හිත කිලුටු වෙච්ච බවක් නෑ. උන්වහන්සේ ගුරුවරයෙක් තෝරගත්තා. ඊළඟට බලන්න උන්වහන්සේ තමන් වහන්සේට පිහිට වෙච්ච අය ගැන හෙව්වා. ආලාර කාලාම ගැන හෙව්වා. මිය ගිහිල්ලා පිහිට වෙන්න පුළුවන් තැනක නෙමෙයි ඉපදිලා ඉන්නේ. ඊළඟට කාටද පිහිට වෙන්න පුළුවන්? කවුද මට උදව් කළේ? පස්සග මහණුන් වහන්සේලා අනුබරණැස් විසුපතනාරාම වැඩ ඉන්නවා. යොදුම් ගණනාවක් උන්වහන්සේ අද දුරේ හැටියට ගියත් යොදුම් 200ක් විතර, සැතපුම් කිලෝමීටර් 260ක් විතර තියෙනවා අද දුරත්. ඉතින් එදා වැටි තිබුණු මාවත් ඊටත් වඩා දුර වෙන්නේ. ඉතින් උන්වහන්සේ පා ගමනින් එතනට වැඩම කළා. මේ Tamanට උදව් කළ කෙනාට දැන් බලන්න ඕන ලෝකයක් අපිත් සසඳලා දැන් Tamanට තනතුරක් උසස් තනතුරක් ලැබිච්ච වෙලාවේ Taman යනවද Tamanට පුංචි කාලෙදී ඒ ආපු ගමනේදී උදව් කළා ඒ ළඟට හොයාගෙන යනවද? ඒ අය ඇවිල්ලා උදව්වක් කිල්ලුවත් උදව් නොකරන ලෝකයක ඒ අය වමක කරලා හදන දාන කෙලෙසිච්ච ලෝකයක් තුල අනේ මගේ බුදුරජාණන් වහන්සේම කිලුටු වෙච්ච බවක් නෑ නේද? උන්වහන්සේ පුංචි උපකාරයේ පවා සිහි කරගෙන තමන් වාතහැර දාලා තනි කරලා ගිය අය උන්වහන්සේ කනගාටු වුණේ නෑ. උන්වහන්සේ අමනාප වුණේ නෑ. කොහොම වුණත් මාව දාලා ගියා වුණත් මට කලක් උපකාර වුණා. ඒ උපකාරය සලකාගෙන ගියා. ගිය වෙලාවෙදිත් මේත් ප්‍රතික්ෂේප කළා. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේව පිළිගන්න සූදානම් නැහැ. ප්‍රතික්ෂේප කරද්දිත් උන්වහන්සේ නැවත නැවත උන්ට කතා කරලා උදව් කළේ ධර්මයේ කියලා. දැන් බලන්න ලෝකේ නම් ඔබ නම් එහෙම ප්‍රතික්ෂේප වෙද්දි මම මොකටද මේ අයට ඕන නැත්නම් උදව් කරන්න යන්නේ, මං යනවා යන්න කියලා අපි ටිකක් හිත රළු කරගෙන හිත රිදවගෙන එතනින් මගහැරලා එන්න ඉඩ තිබුණා. ඒත් බුදුරජාණන් වහන්සේගේ හිත කිලුටු වෙලාද හොයලා බලනකොට අනේ බුදුරජාණන් වහන්සේගේ හිත අතිශයින්ම පවිත්‍රයි. අනිත් අයගේ ලෝකෙ කිලුටු වෙන තැන්වල උන්වහන්සේගේ හිත කිලුටු වෙලා නැහැ. ඊළඟට අපි විමසලා බැලුවොත් උන්වහන්සේ ඊළඟට ගියේ උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප තුන් බෑ ජටිලයන් දමනය කරගන්න. අර ශ්‍රාවක පිරිසට බණ කියලා ලෝක ශාසනික මෙහෙවරේ දෙන්න අනුශාසනා කරලා සැට නමකට යසකුල පුත්‍රයා විමල සුභා කුමිදි ගලම්පති ඇතුළු යාළුවන්ට මග කියලා දීලා බොහෝ දෙනාට යහපත පිණිස ධර්ම ප්‍රචාරයේ දෙන්න අනුශාසනා කරලා උන්වහන්සේ වැඩි උරුවෙල කාශ්‍යප නමට. උරුවෙල කාශ්‍යප හරි උඩඟු කමින් මානෙන් හිටපු කෙනෙක්. මම බුදු වෙලා කියලා හිතාගෙන හිටපු කෙනෙක්. බුදුරජාණන් වහන්සේ ප්‍රාතිහාර්ය 2516ක් පෑවා උරුවෙල කාශ්‍යපව දමන්නේ. මම මොකටද මෙච්චර මහන්සි වෙන්නේ මේ කෙනෙක් වෙනුවෙන් කියලා ලෝකයේ අනිත් කෙනෙක් නම් අතහැර දාලා යයි. උන්වහන්සේව බොහොම හැල්ලුවට ලක් කළා. උන්වහන්සේ බොහොම පහත් කොට සැලකුවා. නමුත් උන්වහන්සේ සියල්ලක් ඉවසා දරාගෙන හිත කිලුටු කරගන්නටුව වැඩ සිටියේදී උන් দমনයේ කළ හැටි 3 මාසයක් මුන් කියලා සිතලා බලනකොට උන්වහන්සේ මිසක් වෙන කෙනෙක් නම් එහෙම ඉබඳු තැන්වල වැඩ ඉඳගෙන උන්ව දමනය කළා විදි කියලා. උන්වහන්සේ අනිත් අයගේ හිත් සැලසෙන තැන්වල කිලුතු වෙලා නැහැ. ඊළඟට අපි ටිකක් විමසලා බැලුවොත් මමත් ලෝකයක් බුදුරජාණන් වහන්සේත් ඉන්නේ කොතනද කියලා අපේ ජීවිත දිහා විමසීමෙන් බලමින් ලෝකයට සසඳමින් ලෝකයක් මමත් ඉන්න තැන සමානයි. බුදුරජාණන් වහන්සේ එතනමද වැඩ ඉන්නේ කියලා හොයලා බලන වැඩපිළිවෙල තමයි මේක හරීම වැඩපිළිවෙල. නිවැරදිම ගමන් මඟ වෙන්නේ ඒකයි. එනිසා දැන් අපි බලන්න ඕන තමන්ට නින්දා පහස ලැබුණොත් යම් තැනකදී එබඳු තැන්වලදී තමන්ගේ හිතේ පවතින පහළ වෙන ස්වභාවයේ තිබඳ ලෝකේ අනිත් කෙනෙකුට එබඳු නින්දා පහසයක් ලැබුණොත් එබඳු තැන්වල ඇති වෙන මානසික ස්වභාවයේ තිබඳ වේවි. දැන් චින්ච මානවිකාව ඇවිල්ලා අර සිව්වන පිරිස ඉදිරියේදී මහා බරපතල චෝදනාවක් කළා. ශ්‍රවණ බවත් ගෞතමියනි, ඔය බණ සීසියේ ඉඳලා හරියන්නේ මේ ගැබ්දල හරට අවශ්‍ය කරන දේවල් බලන්න ඕන. වහන්සේට කරන්න බැරි නම් මේ අනේ පිළුට කියන්න, මේ විසාකාවට කියන්න මගේ අවශ්‍යතාවයන් ඉටු කරන්න කියලා. මේ ආදී වශයෙන් බරපතල චෝදනාවක් පිරිස්තලයේ කරද්දී අපි හිතුවත් අපට බඳු චෝදනාවක් කළොත්, ඔබට බඳු චෝදනාවක් කළොත් මොනතරම් ලැජ්ජාවකට පත්වේවිද, මොනතරම් කලකිරීමකට පත්වේවි, මොනතරම් කලබලයකට පත්වේවිද? ලෝකයේ අනිත් කෙනෙකුට මේ අත්දැකීම ලැබුණොත් කෙබඳු වේවිද මහ පිරිසක් අතර ඒ බඳු චෝදනාව? දැන් බලන්න බුදුහාමුදුරුව දිහා මැගණියනේ දැන දන්නේ බයිමායි විතරයි. කොච්චර සංසුන්ව දේ ප්‍රකාශය කළේ කිලුට වෙලා නැහැ, කලබල වෙලා නැහැ. එහෙනම් බුදුහාමුදුරුවන්ගේ බුදු හිත කෙලසිලා නැහැ, කිලුට වෙලා නැහැ නේද? එහෙනම් මගේ බුදුරජාණන් වහන්සේ කාන්තෙන් අරහන් නේද? උන් අපට වැටහෙන්න ගන්නවා. ඒ විතරක් නෙමෙයි, මම ඉන්න තැනයි බුදුහාමුදුරුවෝ ඉන්න තැනයි වෙනසක් තේනවා. මට නම් මේ වගේ දෙයක් ආවොත් මම මෙහෙමයි, මගේ බුදුහාමුදුරුවෝ නම් මෙහෙමයි. අනේ මම බුදුහාමුදුරුවන්ට කොච්චර ඈතද, උන්වහන්සේට කොච්චර ඈතින්ද මම ඉන්නේ? නෑ නෑ, මම බුදුරජාණන් වහන්සේ ළඟට යන්න ඕන. මටත් මේ වගේ චෝදනා ආවොත් මමත් ඒවා ඉවසනවා. මේ වගේම කෙලසෙන්නේ නැතුව, කිලුටු වෙන්නේ නැතුව මාත් ඉන්න උත්සාහ කරනවා කියලා ඔන්න බලනකොට ඔන්න බුදුගුණ වැඩෙන්න පටන් ගන්නවා අපේ ජීවිත තුළ. බුදුගුණය අපේ ජීවිතවලට එකතු කරගත්තා වෙනවා. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේගේ ගුණ ගායනා කරපුවයි හරියට හිටියා. මහා කියලා නම් නාගරාජයා මුකදහසක් මවාගෙන බුදුගුණ කිව්වා. බුදුරජාණන් වහන්සේකින් උඩඟුනේ නැහැ. ඔබේ මගේ ගුණ කිව්වොත් කපුටගේ ලස්සන වර්ණනා කළා හරියා වගේ නේද? අද අපිට හුඟක් තැන්වලදී වෙන්නේ ඒක නම් තමයි. සමහර වෙලාවට අපේ දායක මහත්තුරු මෝඩ කපුට වෙනවා. අපේ හාමුදුරුවරු කපුටි නරි වෙනවා. මනසුන වල දිහම තමයි වෙන්නේ සමහර වෙලාවට. තුන් ටිකක් වර්ණනා කළාම අතේ තියෙන එකත් අතාරිනවා. බුදුරජාණන් වහන්සේ එහෙම කවදාවත් කෙලසුන්නේ නැහැ, කිලුතුනේ නැහැ. උන්වහන්සේට කොච්චර ගුණ කිව්වත්, උන්වහන්සේගේ කොච්චර ගුණ ප්‍රකාශ කළත් උන්වහන්සේ මධ්‍යස්ථයි, උපේක්ෂා සහගතයි. ඒෙන් උද්ධාමයටපත් උනේ නැහැ. අකීර්තියේදී උඩඟු උනේ නැහැ. කීර්තියේදී උඩඟු උනේ නැහැ. අකීර්තියේදී දීනත්වයටපත් උනේ නැහැ. උන්වහන්සේ හැම තැනකද මධ්‍යස්ථ වුණා. දැන් ලෝකයේ මට ඒ බඳු ප්‍රශංසාවක් කීර්තියක් ලැබුණොත් මගේ බඳු ගුණයක් කියනකොට මගේ හිතේ බඳු ආකාරයකට පත් වෙනවාද, මොන ආකාරයෙන් අපි ප්‍රතික්‍රියා දක්වනවාද කියලා Tamange අධ්‍යක්ෂින් පිටිතල බලන්න ඕනේ. ලෝකයේ අනිත් කෙනෙකුට එහෙම තැනකට අත්වුණොත් ඔහුගේ ස්වභාවයක බඳුද? අනේ මගේ බුදුරජාණන් වහන්සේට මෙච්චර ගුණ ගෞරවයක්, ගුණ ഘോഷාවක් බඹලුව දක්වා පැතුරුණු ගුණ ഘോഷාවක් තිබුණා. එහෙත් උන්වහන්සේ නිහඬයි. උන්වහන්සේ අනතිමානී නිහතමානී උන්වහන්සේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේට මහ රජවරු රාජ භෝජන ගෙනල්ලා දුන්නා බලන්න. සිටුවරු ඒ සිටු භෝජන ගෙනල්ලා දුන්නා නිරන්තරවම උන්වහන්සේට වළඳන්න. උන්වහන්සේ එවෙන් පමණක් සෑහීමකට පත් වෙමින් වැඩ සිටියේ නෑ. උන්වහන්සේ මහා මගට බැස්සා. උත්තරාවැනි දාසියන්ගේ ඉනේ රැඳුණු කුටි උඩු රොටිය කරුණාවෙන් පිළිගෙන වළඳන්න තරම් උන්වහන්සේ මහා කරුණික වුණා. ඔබ දැන් කල්පනා කරලා බලන්න මේ සිදුවීම් සසඳර ජීවිතයේ සාධි භෝජන වැනි දේ මට ලැබෙද්දී මේ කාගවත් අසරණ දුප්පත් දාසී කාන්තාවගේ ඉනේ තිබිච්ච රොටිය කන්න තරම් මට පුළුවන්ද? මෙච්චර දේවල් පැත්තකට දාලා මේ මොහු මෙය කෙරෙහි අනුකම්පාවෙන් ඉනේ රැඳි රොටිය වළඳන්න පුළුවන්ද? ඒත් බුදුරජාණන් වහන්සේ දී කළා. ඔබට මට බැරි දේ උන්වහන්සේ කළා. ඔබ නම් මම නම් සිබඳු අවස්ථාවලදී පහළ වෙන හිතේ ස්වභාවය සිබඳුද? එබඳු අසරණ අහිංසක කාන්තාවක් එබඳු දානයක් පූජා කළොත් පාත්‍රෙත් වහගනයි වහගනීවි. මෙච්චර දේවල් ලැබෙද්දි මට මොකද මේ කුඩු රොටියක් ඉනේ තිබිච්ච කෙනා. බලන්න උන්වහන්සේ අර මහරජ පූජන ලැබෙනවා බොහොම රසවත් දේ ලැබෙනවා. නිරස දේ මට එපා කියලා කිව්වේ නෑ. උන්වහන්සේ හැම දෙයක්ම හැම තැනකදීම මෙදහස් උපේක්ෂාවෙන් නිරතුරුවා. වස් කාලයක් වේරංජාවට වැඩම කරලා ඌරන්ට පිසු පිසුනහල් වලින් පිසු බත් වලින් උන්වහන්සේට යැපෙනවා. රාජ භෝජන වළඳද්දී ලැබෙද්දී සිටු ගෙදරින් දන් ලැබෙද්දී මම මොකටද මේ දුක් විඳින්නේ කියලා කල්පනා කළේ. ලෝකේ අපි නම් කොහොමද කටයුතු කරන්නේ? උන්වහන්සේ කොහොමද කටයුතු කළේ? ඔන්න සසඳලා බලන වගේ බුදුරජාණන් වහන්සේ කෙලසුනේ නැහැ කෙලෙතුනේ නැහැ. ලාභේදි තලාභේදි සැපේදි දුකේදි උන්වහන්සේ සමසිතින් කටයුතු කරලා තියෙනවනේ කියලා උනන්දු වෙතේනවා කියනවා. එනම් බුදුරජාණන් වහන්සේ කෙලෙසුනේ නැහැ. මමත් උන්වහන්සේගේ ශ්‍රාවකෙක් නම් මමත් උන්වහන්සේව අනුගමනය කරනවා නම් මමත් උන්වහන්සේව සරණ යනවා නම් මමත් උන්වහන්සේව පිහිට කරගන්නවා නම් මමත් උන්වහන්සේව අනුගමනය කරන්න ඕන නේද? මමත් සැදී ඉඳලා මේ වගේ කටයුතු කරනවා කියලා හිතට හිතෙනකොට අන්න බුදු ගුණයේ හිත ජීවිතයට කරගත වෙනවා. ඒ අනුව කටයුතු කරනකොට බුදු ගුණය වැඩුණා වෙනවා, බුදු ගුණය වඩනවා වෙනවා. ඉතින් මේ වගේ භාග සංගුදු සිරිතෙන් තියෙනවා අපිට හොයාගන්න. උන්වහන්සේගේ බුදු සිරිත පුලාම හොයාගෙන ගියත් කෙලසුණු තැනක් නම් හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. ලෝකේ හැමෝගෙම හිත කෙලසෙන තැන්වල උන්වහන්සේගේ හිත කෙලසුණේ නැහැ. එදා ආනන්ද හාමුදුරුව ඇවිල්ලා කියනවා අර සුන්දරිකාව මරලා දාලා මල්ගොඩේ හංගපු වෙලාවේ පාරට බහින්න විදිහක් නැහැ භික්ෂුන් වහන්සේ නමකට හැමතැනම නිନ୍ଦා අපහාස. දන් හෙන්දක් බෙදෙන කෙනෙක් නැහැ. හැමෝම ගෞරව කරනවා, නිନ୍ଦා අපහාස කරන, දෝෂාරෝපණ කරනවා. බුදුහාමුදුරුවන්ට බරපතල චෝදනාවක් නැගුණු වෙලාවේ ආනන්ද හාමුදුරුවෝ ගිහිල්ලා කියනවා, නේ බුදුහාමුදුරුවනි, අපි යම් සැවැත් ආනන්ද හොඳයි සැවැත් නුවර දාලා අපි කොහාටද යන්නේ? ස්වාමීන් වෙනත් නුවරකට යන්න. ආනන්ද හිදිත් මේ වගේ දෙයක් වුණොත් ස්වාමීන් අපි වෙනත් පළාතකට යන්න. හොඳයි ආනන්ද හිදිත් වුණොත් ස්වාමීන් තවත් පළාතකට යන්න. ආනන්ද එහෙම හිතන්නේ පා. එහෙම යන්න ගියොත් අපිට මේ වගේ චෝදනා ඉදිරියේදී යන්න තැනක් නැති වේවි. මේ ලෝකයේ මේ විශ්වයත් මදි වේවි. ඉන්සානන්ද කලබල වෙන්නේ පරිවසන්න. තව ටික දවසක් ඉවසන්න නැත්තමතු වේවි. අනලෝතර බුදුරජාණන් වහන්සේ ලෝකෙම කම්පා වෙච්ච තැන බලන්න උන්වහන්සේගේ අකම්පේය ගුණේ මටනම් ඔබටනම් ඒ අධ්‍යක්ීම ඒ ආකාරයෙන් ලැබුණොත් මොනතරම් කෙලසේවිද කිලුට වේවිද අපි මොන විදිහෙන් ප්‍රතික්‍රියා දක්වන්නේ යාවිද? අනේ බුදුරජාණන් වහන්සේ කියලා නැහැ. මමත් උන්වහන්සේව සරණ යනවා. මමත් උන්වහන්සේ වගේ ඉවසනවා. අනේ ජීවිතයට ගුණ එකතු කරගන්නවා. ඒ ගුණේ ජීවිතය තුළ පෝෂණය කරනවා. බුදු ගුණ වඩනවා වෙනවා. බුදු සිරිත ළං වුණා වෙනවා. බුදු හාමුදුරුවන්ගේ දකුණු දන මඩල ළඟට සමීපයට යන කෙනෙක් බවට පත් වෙනවා. එහෙනම් මේ ආකාරයෙන් හොයලා බලනකොට බුදුරජාණන් වහන්සේගේ බුදු සිරිත විමස විමස බලනකොට කෙලෙස් නුතෙන් හොයන්න බෑ. හැබැයි උන්වහන්සේගේ ජීවිතයේ තුල උදාර උත්තම ගුණයක්මයි මතු කරගන්න පුළුවන් වෙන්නේ. ඔය දවසක් භූමාසරණ දියණියක් සිටියා රජු මාලා කියලා. ඒ භූමාසරණයි කවුරුවත් නැති අසරණ දියණියක් සිටු ගෙදරක බැලමිහි කරන්නයි ජීවිතේ කැප වෙලා තිබුණේ, බාර කරලා තිබුණේ. කොච්චර වැඩ කළත් සිටු දියණියගෙන් සැලකිල්ලක් නෑ, ප්‍රශංසාවක් නෑ. හැමදාම ගුටි බෙට දැනුම් අහන්න වෙනවා. මේ සියලු දේ විඳ දරා ගන්න බැරුව ඇය කල්පනා කළයි මම මේ ලෝකය අසරණ වෙලා ජීවත් වෙන්නේ. මට අම්මේ කියලා කතා කරන්න කෙනෙක් නෑ. මට තාත්ති කියලා කතා කරන්න කෙනෙක් නෑ. මට අක්ටි අයියේ කියලා කතා කරන්න කෙනෙක් නෑ. මට නංගී මල්ලී කියන්න කෙනෙක් නෑ. මට ලෝකේ කවුරුවත් නෑ අක්ටි අයියේ අනංගී කියලා කතා කරන්න කෙනෙක්. මං අසරණ වෙච්ච කෙනෙක් මොකටද ජීවත් වෙලා මේ විදියට. මේ අනේක සැපයි. ඒ තීරණය කළ ගෙලවැළලා ගන්න. ඉඳට ගිනියන කඹයත් අරගෙන වනාන්තරයට ගිහ ගෙලවැළලා ගන්න. ගහකට ගොඩ වෙලා කඹේ ගැට ගහලා බෙල්ලට තුන්ඩුව දාගෙන තැන් පනින්න හදන වෙලාවේ හඬක් ඇහෙනවා. දියණියනි මෙහි එන්න. මේ මහා කරුණික හඬ ඇහෙනකොට ඇය කල්පනා කරනවා නේ මම ලෝකයේ ගැන කොච්චර වැරදියටද හිටියේ. මට දුවේ කියලා කතා කරන තාත්තෙක් ඉන්නවා. කවුද මට මේ දුවේ කියලා කතා කරන මගේ තාත්තා? වටපිට බලනකොට ඇයට දැක ගන්න ලැබුණේ ආසන්නයේ ගහක් මුල වැඩ ඉන්න මහා කරුණික බුදු පියාණෝ. ඒ තොණ්ඩුව බෙල්ලෙන් ගලවාගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ගිය දයාබර පියෙක් ළඟට සෙනෙහසින් වෙන දියණියක් වගේ ඒ බුදුරජාණන් වහන්සේ දෙපා මුලටම ගියා. උන්වහන්සේ ළඟ වැඳ වැටුණා. මේ ස්වාමීන් වහන්සේ මට අනුකම්පා කරන්න, මට සමාව දෙන්න, මං කරන්නේ මේ වරදට. මං ලෝකීය ගැන හිතුවේ වැරදියට. මට අනුකම්පා කරන්න, මට සමාව දෙන්න බුදුරජාණන් වහන්සේ බණ. ඒ සඳහා සනසීම උදා කරගත්ත පසු කාලයක. ඉතින් මෙන්න මේ වගේ සිදුවීම් බුදුරජාණන් වහන්සේ අසරණයන්ට පිහිට විස්තාවන් ගැන කියනවා. ඉතින් මේවා ගැන හිතලා නිකන් කතන්දර වෙන්න බෑ. සිනහනේ බුදුරජාණන් වහන්සේ බඳු අසරණයන්ට පිහිට වුණා. මමත් උන්වහන්සේ විසාවකේ, මමත් උන්වහන්සේට පිහිට. උන්වහන්සේ වානුගමනය කරන්න තුන් මේ සමාජ තලයේ කොච්චර නම් ඒ වගේ අසරණ වෙච්ච රජු මාලලයිද්ද. අම්මේ තාත්ති කියලා කතා කරන්න කෙනෙක් නැතුව, අක්කියාගේ නංගී මල්ලී කියලා කතා කරන්න කෙනෙක් නැතුව, තමන්ට අක්කි කියලා නංගී කියලා කතා කරන සහෝදරයෙක් සහෝදරියක් නැතුව අසරණ වෙලා ඉන්නේ ඇත්තේ කොච්චර ඇද්ද. මේ සල්ලි වලින් කරන්න බැරි දේවල් එක වචන මාත්‍රයකින් කරන්න පුළුවන්නේ මේ බුදුරජාණන් වහන්සේ වඳුනගත්තා. ඒ බඳු අසරණ වෙච්ච ජීවිතයකට දුවේ පුතේ කියලා කතා කරන වචනය, ඒ වචන මාත්‍රයේ කෝටි ගණනක් ලැබුණට වඩා ඒ බඳු දෙවෙන අසරණ හදවතකට මහා ශාන්තියක් වේවි. ඉතින් බුදුරජාණන් වහන්සේව අපි අනුගමනය කරනවා නම්, උන්වහන්සේ සරණ යනවා නම්, අන්න ඒ බඳු තැන් සිහි කරලා මමත් ඒ ආකාරයෙන් අසරණ වෙච්ච ලෝකයට පිහිට වෙන්න ඕන. අන්න බුදු ගුණයක් අපේ ජීවිතය තුළ වඩා ගත්ත, දියුණු කරගත්ත වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ජීවිතය තුළ තවත් කියන බොහෝම තැන් ඒ වගේ තියෙනවා. සෝපාක වෙන අසරණ දරුවෝ කොච්චර අසරණ වෙච්ච අයද බුදුරජාණන් වහන්සේයි හොයාගෙන ගිය. ඒ වගේම පතාචාරාවෙනි අසරණ අම්මලා කොච්චර දුකටපත් වෙච්ච අම්මලාද. එක ළඟ ළඟ සිදුවෙච්ච මරණ පහකින් හයකින් පීඩාවින්ද දරුවෝ දෙන්නත් සාමියක් අතරමඟ මේ ගියා. සහෝදරයත් අම්ම තාත්තත් දෙන්න එකම දැරසෑය දෙවෙනම මේ බඳු මරණ හයකින් පීඩාවින්ද මේ අසරණ අම්මා උන්මත්තක භාවයට පත් වුණා. ලෝකෙ හැමෝම මේ පිස්සියක් වගේ දුවන අය මේ කාන්තාව දිහා බැලුවේ හරි සතුටින්, සුබ අරමුණක් ලැබුණා වගේ. එයයි විනෝද වුණා මේ උන්මත්තක වෙලා දුවන මේ පටාචාරාව දිහා බලලා. එයට තව තවත් විහිළු කරලා සතුටු වුණා. ගල් කැට වලින් ගුරු වලින් ගහලා පහර දීලා තව තවත් හිනා වුණා. ඒත් ඇයිගේ හද ගැබය තුළ තුන මහා පුණ්‍ය ශක්තිය මොනයම් විදියකින් හෝ සත්පුරුෂයෙකුගේ මගින් වීමෙන් අනන්ත සසරේ කරගත්ත කුසල ශක්තිය මෙහෙවීම නිසාවෙන් හෝ ජේතවනාරාමයේ සිට හැරුණා. බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපයේ ධර්ම දේශනා කරන වෙලාව එතන හිටි පිරිසත් උත්සාහ වුණේ මේ නසරුප්පන්දමින් නිර්වතින් කියන කටාචාරාව එළවා දමන්න. ඒ බුදුරජාණන් වහන්සේගෙන් ඒ සඳහා උත්තර ලැබුණේ නෑ. ඒ බුදුරජාණන් වහන්සේ ළඟට එනකොට උන්වහන්සේ බොහෝම කාරුණික වදනින් නැගණියනි සිහි එළවා ගන්න. නැගණියනි සිහි එළවා ගන්න. මේ කාරුණික වදන් වල එනකොටම උන්මත්තක වෙලා හිටිය කටාචාරාවට සිහි ලැබුණා. අනේ මම කොහොමද මේ බුදුහාමුදුරුව ළඟට ආවේ ලැජ්ජයි. සත්පුරුෂයන් දෙපලක් විසිකල සලු දෙකින් එකක් ඇඳගෙන එකක් පොරවාගෙන බුදුරජාණන් වහන්සේ ළඟ වැඳ වැටිලා නේ ස්වාමීන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ ඇයට කවදාවත් දරුවෝ නිසා, ස්වාමියා නිසා, සහෝදරයෝ නිසා, අම්මා තාත්තා නිසා කඳුළු හලන්න නොවෙන්නේ. ඒ කඳුළු ලේ කඳුලට නිමාවක් තබන්නට උන්වහන්සේ ධම්මග කියලා දුන්නා. ඒ පස්සේ කාලෙක රහත් මිහිණියක් බවට පත් වුණා. සියලු සිතින් උන්වහන්සේ බඳු අස්වරණයන් පිට වෙලා තියෙනවා. අපි සමහර වෙලාවට ඒ වගේම පටාචාරාවෙන් අස්වරණිය උන්මත්තක වෙලා පාරිදු වේදින වෙලාවේ අපි සමහර වෙලාවට ඒ දිහා බැලුවේ බුදුහාමුදුරු බලපු විදියට. එයින් අපි සතුටක් ලබන්න බැලුවද සමහර වෙලාවට අපි බොහෝ වෙලාවට සිද්ධ කරලා තියෙන්නේ ඒ දිහා සතුටින් බලන බව. එහෙම නැත්නම් ඒතනට තව ටිකක් දෝෂාරෝපණය කරන බවක්, නිඳා පරිභව කරන බවක්, එළවා දමන බවක්. බුදුරජාණන් වහන්සේගේ ආදර්ශය ගත්තාම ඒ බඳු අසරණයන් අපිට ලොකු පිටක් වෙන්න පුළුවන් කියලා. අනුබුදු ගුණය අපේ ජීවිත තුළ වැඩුවා එකතු කරගත්තා වෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයෙන් බුදු සිරිත ක්‍රියාවට මතකයට නගමින් ඒ සඳහා ඒ උතුම් ගුණ මත කරමින් ඒ උත්තම ගුණ තමන්ගේ ජීවිතයට සමීප කරගැනීමේ බුදුරජාණන් වහන්සේ ඊළඟට තමන් තමන්ව හඳුනා ගන්න තියෙන හොඳම ගුණයක් බුදු ගුණයක් කරහන් ගුණය. අපි සමහර වෙලාවට ප්‍රසිද්ධියේදී බොහොම සිල්වත් ගුණවත් යහපත් ජීවිතයක් වෙනවා. හැබැයි කවුරුවන් නැති තැනදී, සංගවිච්ච තැනදී ඒ හික්මීම නැහැ. ඒ සංවර භාවයේ නැහැ. අපි හැම තැනකදීම හික්මෙන්න තෝරන, අපි හැම තැනකදීම සංයම් තෝරන. ඒ සඳහා අපේ ජීවිත දිහා බැලුවොත්, කරකවලා බැලුවොත්, තිබිලා බැලුවොත් අපේ ජීවිතවල සැඟවිච්ච තැන එක විදිහක්, එළියට ගියේ තැනදී තවත් විදිහක දෙබිඩි බවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ මෙන්න මේ වෙනස නැහැ. උන්වහන්සේ රහසේවත් එහෙම කුසලයක් කළේ නැහැ. මාර්යා අවුරුදු 6ක් උන්වහන්සේගේ පස්සෙන් හිටියා. වැරද්දක් හොයාගෙන නින්දා චෝදනා කරන්නේ. අවුරුදු 6ක් පස්සෙන් ගිහිල්ලා කයින් වචනයෙන් තබා සිතුවිලි මාත්‍රයකින්වත් දෝෂයක් හොයාගන්න බැරි තරයි. අතහැර දාලා ගිහිල්ලා බොහොම සංවේගයට පත් වෙලා හිටියේ, දුකට පත් වෙලා හිටියේ. ඉතින් ඔබත් මමත් ජීවිත දිහා බලනකොට මේ දිවිදි බව අපේ ජීවිතවල තියෙනවා. රහසිදී සමහර වෙලාවට අපි යම් යම් අකුසල කරන්න පෙළඹෙනවා. ඒකට මැලි වෙන්නේ නෑ. ප්‍රසිද්ධියේ දේවනු කළක්. අපි බුදුහාමුදුරුවන්ට සමීප වෙනකොට රහසිදීවත් වරදක් නොකරන්න අපි පුරුදු කරගන්න ඕන. ප්‍රසිද්ධියේ වගේම හික්මීම සංවරකම ප්‍රසිද්ධියේදී තියෙන්න ඕන. අපි උඟා ගරු කරන තැන් ගිහිල්ල බැලුවොත් අපි භාවනා මධ්‍යස්ථාන සේනාසන වෙන්න පුළුවන්. දාන පිළට එන වෙලාවට හරි ලස්සනට එනවා පාත්‍ර ටික පෝලිනේ අරගෙන. හරිම රහතන් වහන්සේලා වගේ. හැබැයි ඒ සංවරකම ඇතුළෙදිත් තියෙනවා නම් හරි වටිනවනේ. ඒ වෙලාවේ තියෙන සංවරකම, ඒ පිටට එනකොට තියෙන සංවරකම, ඇතුළේ ඉන්න කොටත්, කුටියේ ඉන්න කොටත්, ඇතුළතදිත් ඒ සංවරකම තියෙනා නම් කොච්චර නිවිච්ච ජීවිතද. ඉතින් අපි මෙන්න මේ දෙබිඩි ජීවිත වලින් වෙනස් වෙන්න ඕන. බුදුහාමුදුරුවන් වරමුණු කරලා උන්වහන්සේලියේදී ඇතුළෙදි පිටදී හැම තැනකදීම එකම ස්වභාවයකින් කටයුතු කළා. අනේ මමත් බුදුරජාණන් වහන්සේ අනුගමනය කරමු. එළියේදී පහස් අප්‍රසිද්ධියේදී අප්‍රකට වෙච්ච තැනත් මම වැරදි කරන්නේ, මම නිවැරදි වෙනවා කියන අදහස අදිස්ථානයේ හිතට අරගෙන බුදුහාමුදුරුව දිහා බලනකොට හටගත් මඩ පිරිගිලින් ඉහළ නැගී සුදු කියුමක් ලෙස මටත් ලෝකයක් ඉක්මවා උන්වහන්සේ අනුත්තරව වැඩ ඉන්න ආකාරය අපිට දකින්න පුළුවන් වෙනවා. මෙන්න මේ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේව හඳුනා ගන්න යන ක්‍රමය හොඳ එක් පැත්තකින් බුදුහාමුදුරුවන්ගේ බුද්ධ ගුණ අවබෝධ වෙනවා, තවත් පැත්තකින් තමන්ගේ ජීවිතයට එකතු කරගෙන බුදුහාමුදුරුවන්ගේ සමීපයට යන්න මග මාව. ඉතින් මේ වගේ බුදු ගුණ තව බොහෝ තියෙනවා. මේ තවදා කතා කරමු. මෙන්න මේ ආකාරයෙන් මෙන්න මේ ශ්‍රණය හඳුනාගෙන බුදුරජාණන් සැබෑ ලෙස අවබෝධ කරගන්න බලන්න. සැබෑ ලෙස අවබෝධ කරගෙන උන්වහන්සේත් මමස් තින්න දුර ප්‍රමාණය හඳුනා ගන්න. මම මීට වඩා බුදුහාමුදුරුවන්ට පියවරකින් හරි සමීප වෙන්න ඕන කියලා හිතන්නේ. සමීප වෙන්න නම් උන්වහන්සේගේ ගුණේ මගේ ජීවිතය තුළට එකතු වෙන්න ඕන. ඒ ගුණයෙන් සම වෙන්න ඕන. ඒ ගුණ එකතු වෙන්න එකතු වෙන්න අපි බුදුරජාණන් වහන්සේට සමීප වෙනවා. එබඳු භාවනාවක, එබඳු ගුණ තමන් තුළ වැඩෙන භාවනාවක, එබඳු පරේක්ෂණාත්මක බුදු ගුණයේ විමසන වැඩපිළිවෙලකට යොමු වෙලා මේ ආකාරයෙන් බුදු ගුණ භාවනාව වඩලා හිත නිවා ගන්න අදහස ප්‍රාර්ථනා හිතේ ඇති කරගන්න.